ඉතිරූපං කියවහම් බාහිරේ තියෙන සතර මහා ධාතු රූපේද ඇස තුළ තියෙන ඡායාව. බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මොකද්ද ඉතිරූපං කියවහම්? ඉතිරූපං කියන්නේ මොකද්ද? තේරුම මොකද්ද? තමයි රූපේ. එතන තේරුම් ගන්න තමන්ට මොකක් හරි රූපේ කියලා හිතනවා නම් ඕක තමයි ස්ථිරූපය. මේ බාහිර වෙන්න පුළුවන්, අභ්‍යන්තර වෙන්න පුළුවන්. ඒ වෙලාවේ හිතෙන්නේ මොකක්ද රූපය කියලා. ඒතර රූපය පිරිසිඳ දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය පිරිසිඳ දකින්න. ඒතකොට රූපය පිරිසිඳ දකින්න ක්‍රම තුනක් පෙන්නනවා. ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තක්ක සංඥාව වඩනවා කියලා. රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියනවා. ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ කියන එක බලන කෙනා. මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න ඕන. සෝවාන් වෙන්න ඕන නම් පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න ඕන. සෝවාන් වුණ කෙනාට සකෘදාගාමී වෙන්න ඕන නම් ඒ පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න ඕන. සකෘදාගාමී කෙනාට අනාගාමී වෙන්න ඕන නම් ඒ පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න. අනාගාමී කෙනාට රහත් වෙන්නත් ඒකමයි. පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න. පංච උපාදානස්කන්ධේ ඔයගොල්ලෝ දන්නවා මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නේද? පහ මොනවද මොනවද කියලා අදහසක් ඇති නේද? රූප කියන එක තව විදිහකට හඳුන්වන්න පුළුවන්. මේ ඇහැට අරමුණු වෙන ඒවා ඔක්කොම රූප. කනට අරමුණු වෙන ඒවා ශරීරම් රූප. ශබ්ද කිව්වට ඒක ශබ්ද රූප. නාසයට අරමුණු වෙන්නේ ගාන රූප. දිවට අරමුණු වෙනවා රස රූප. රස කිව්වට ඒක රූප ජාතිය. නැන්ද කයට අරමුණු වෙනවා ස්පර්ශ රූප සම්පූර්ණ ස්පර්ශ රූප. රූප ජාති පහක් අරමුණු වෙනවා මේ ඉන්ද්‍රිය පහට. නේද? ඒකට ඒ අරමුණු ජාති පහම අහුවෙන්නේ රූප ගණේට. හරි? දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහම රූප. ඔය පහ රූප. ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහත් රූප. ඇහත් රූපයක් ඇහැට අරමුණු වෙන්නේ රූප. කනත් රූපයක් කනට අරමුණු වෙන්නේ, ඒ කියන්නේ කන නිසා දැනගන්නේ රූප. නාසයත් රූපයක් නාසයෙන් දැනගන්නේ රූප. දිවත් රූපයක් දිවට අරමුණු වෙන්නේ රූප. ඒකට රස රූප කියනවා නේ. කයත් රූපයක් කයට අරමුණු වෙන්නේ රූප. ඒකේ ජාති 10ක් තියෙනවා නේ. ඉන්ද්‍රිය පහයි, ඉන්ද්‍රිය පහට අරමුණු වෙන රූප පහයි. ආරම්භන පහයි. ඔය 10ම රූප ගණයකට. පැහැදිලිද? අපි සාමාන්‍ය රූප කියලා හිතන්නේ ඕවා නේද? ඇහැට පේන දේවල් රූප කියලා හිතනවා නේද? වටපිටාවේ තියෙන ඒක වෙන වර්ග කිරීමක්. උපාදායේ රූප කියනකොට දැන් මේ 10න් එකකට අහු වෙනවා නම් අනිවාර්යෙන් රූපයක්. ඒක අපි සාමාන්‍ය ලෝකයා රූප කියලා පිළිගන්නවා. මහබුද්ද කතාව තාම කිව්වේ නැහැ. 60 අහු වෙනවා නම් කනට දැනෙනවා නම් මේ මේ ඉන්ද්‍රිය පහට අරමුණු වෙනවනම් ඒවට අපි කියන්නේ රූප කියලා. නේද? ඔකට මොකුත් ධර්මයක් දැනගන්න ඕනේ නැහැ. ඇහැට පේන කොම රූප තමයි ඇහැට පේන්නේ. ඈ කණෙන් දැනගන්න ಜಾති රූප ಜಾති. සද්ද රූපයි. නාසයෙන් දැනගන්න ඒවා සියුම් රූප. නේද? ගන්ධ සුවඳ වගේ ඒවා සියුම් රූප. ඒවා රූප ಜಾති. ඈ දිවට දැනෙන රස රූප ඒවා සියුම් රූප ಜಾති. නේද? කයට දැනෙන්නේ සමහර විට රළු රූප වෙන්න පුළුවන්. හැපෙන්නේ. නේද? සියුම් ඒවා වෙන්න. ඒ කොහොම හරි ඒවා රූප නේද? ඒකට ඇහැ කිව්වත්, කන කිව්වත්, නාසය කිව්වත්, දිව කිව්වත්, කය කිව්වත් ඒ රූප. ඔය ටික පිළිගන්නව නේද? ඒවා රූප නෙවෙයි කියලා එහෙම හිතනවද? ඔය 10 එතකොට රූප. එතකොට අන්න ඉති රූපං කියවහම ඔය 10න් ඕන එකක් වෙන්න පුළුවන්. Taman e mohote tamanta arambuna wenna naththan addakina. නේද? ඔය 10 જાතියෙන් එකක් නම් මේ රූපය. එතකොට ඉති රූපං මේක තමයි රූපය. එතකොට රූපයේ ඇත්ත දකින්න ඕන නම් අන්න තව වැඩ දෙකක් තියෙනවා. දැන් මේ මේක තමයි රූපය. ඔය රූපයේ ඇත්ත ස්වභාවය මොකද්ද දකින්න නම් ඔක හටගත්තේ කොහොමද කියලා බලන්න ඕන. සමුදේ මොකක්ද? ඊළඟට අත්තංග. මේ කියන්නේ සමුදේ යෙදුන් නැත්නම් ওই රූපේ තියෙයිද? නැහැ. ඒක තමයි අත්තංග. සමුදේ තියෙනකොට රූපේ තියෙනවා. සමුදේ නැත්නම් රූපේ නැහැ. ඔන්නඔහම බලනවා නම් එතකොට නුවණින් බැලීමක් නේද? ඉති රූපං විතරක් නෙමෙයි. ඉති රූපස්ස සමුදේ. මේකයි රූපේ සමුදේ. හටගන්න හේතු මේ. මේ හේතු නැත්තම් රූපය ගැන කතා කරන්න බෑ අත්තංග.
ආයතනිකක් අතර කෙරෙන්නේ
නැත්තම්. හරි. ඒ සමුදේ තමන් හොයාගන්න. මේ නුවණින් හොයන්න තියෙන්නේ. සමුදේ නැත්තම් ගමේ තමන් ප්‍රඥාවෙන් දකි. රූපං කියන එක ඉතින් රූපෙකින්නේ අපි පටන් ගන්න. නේද? එතකොට තමන්ට ලැබෙන හමු වෙන හැම රූපයකම ඔය විදිහට සමුදේ අත්ංගමයයි බලනවා නම් කෙනෙක් යම් කිසි රූපයක මෙන්න මේක රූපේ ඒකේ සමුදේ මේක ඒකේ අත්ංගමය මේක කියලා ඔය කරුණු තුන බලන කෙනාට කියන රූපයේ අනිච්ච සංඥාව වඩන රූපේ අනිච්ච සංඥාව වඩන එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ මේ රූපේ වෙනස් වෙනවා අන්නේක අනිත්‍ය සංඥා වඩනවා කියලා දේශනා කළේ නැහැ. නැත්නම් මේ රූපේ ඉච්ඡ නැහැ. ඔන්නෝකට අනිත්‍ය සංඥා වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. අනිත්‍ය සංඥාව කියලා දේශනා කළේ ඔන්නෝයි කරුණු තුන බලන එක. මොකද්ද? ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්තංගම. perfect පංච උපාදානස්කන්ධෙන් එකක් රූපය ඒ රූපේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. ඊළඟට වේදනාව තව එකක්. වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ තෝකමයි. ඉති වේදනං, ඉති වේදනස්ස සමුදයෝ, ඉති වේදනස්ස අත්තංගම. වේදනාව කියන්නේ මෙන්න මේකයි. වේදනාව හටගත්තේ මේ හින්දායි. මේ හේතු නැත්තම් වේදනාවක් ගැන කතා කරන්න බෑ. අන්නහම නුවණින් දකින කෙනා වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා. ඒක තේරුම් ගන්න සංඥාවේ සංකාරී විඥානේ ඔය ආකාර තුන බලනවා නම් එයාට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. එහෙම වඩන කෙනාට සෝවාන් වෙන්න පුළුවන්, සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෙලෙස් දුරු කරන්න පුළුවන්. ඔබ තමයි බුද්ධ දේශනාව ඔය දේශනාව කියනවා අනිච්ච සංඥා සූත්‍රය. අනිච්ච සංඥා සූත්‍රය කියලා සංයුක්තනිකායි තියෙනවා අන්නම සූත්‍රය. හරි. ඒක බුද්ධ දේශනාව. ඒකෙන් තේරුම් ගන්න ඕනේ අපි අනිච්ච සංඥාව වඩනවා කියලා වෙන දෙයක් කළාට නිවන් මාර්ගයේ වැඩෙන්නේ නැහැ කියන එක. නිවන් මාර්ගයේ වැඩෙන අනිච්ච සංඥාව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මෙන්න මේ කරුණු තුන. රූපේ නම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අර්ථං වේදනාව නම් ඉති වේදනං ඉති වේදනස්ස සමුදය ඉති වේදනස්ස අත්තංගම වේදනාව කියනකොට දැන් රූපේ රූපේ බේරගත්තා වගේ වේදනා වේදනා ಜಾති කීයද අපට දැනෙන්නේ තුනයි සුඛ වේදනාව වෙන්න පුළුවන් දුක්ඛ වේදනාව වෙන්න පුළුවන් අදුක්ඛම සුඛ වේදනාව වෙන්න පුළුවන් ඒ තුනෙන් එකක් නේ අපිට දැනුනොත් දැනෙන්නේ මොන අවස්ථාවක් වුණත් තමයි ඒ තුනෙන් එකක් දැනෙනවා නම් ඒක ඉති වේදනා දැන් සුඛ වේදනාවක් අපිට ඇහෙන් මොකක් හරි දකිනකොට
ප්‍රීතියක් ඇති වෙනවා.
ඇහෙන් මොකක් හරි දකිනකොට සතුටක් දැනෙනා නම් හොඳයි කියලා හිතෙනවා නම් සුඛ වේදනා. ඇහෙන් මොකක් හරි දකිනකොට ඈ දැන් මේ මොකක් හරි ඈ ප්‍රීති එකක් දකිනකොට හිතට දැනෙන්නේ සතුටක් නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නව නේද? බණ පොතක් දකින්න. මේක දකින්නකොටම හිතට සතුටක්ද දුකක්ද
එන්නේ?
මම බලාගෙන ඉන්න මොනවද අරන් ඉන්නේ? මොනවද මෙතන තියන්නේ? ඊට පස්සේ ඇවිල්ලා පොර කනවා. එතකොට තේනවාද? එහෙන් දැක්ක නිසා සුඛ වේදනාවක් එන්නත් පුළුවන් දුක්ඛ වේදනාවක් එන්නත් පුළුවන් ඊළඟට අදුක්ඛම සුඛ වේදනාවක් එන්නත් පුළුවන් කොහොම හරි එහෙන් දැකලා නේ ඔය වේදනාව දැනුනේ දැන් කණේ සද්දයක් ඇහෙනකොට ඔය වේදනාව ඇති වෙන්න බැයිද පුළුවන් නේ කැමැතිද අකමැතිද වෙනහද ඔච්චරයි ඔය තුනෙන් එකක් දැනුණා නම් තේරුම් ගන්න ඔන්න ඉති වේදනාවක් මේකටනේ අපි වේදනාවක් කියන්නේ. අතර වචන කොට නෙමෙයි මේ දැනෙන දෙයට වේදනාව කියන්නේ. හරිද? ඒ දැනීම හිතට වෙන්න පුළුවන්, කයට වෙන්න පුළුවන්. මේකේ ගැටලුවක් නැහැ. නේද? අපිට මොකක් හරි සද්දයක් ඇහෙනකොට ඒකට කැමැති ගතියක් දැනෙනවද, අකමැති ගතියක් දැනෙනවද නැත්නම් ඒ දෙකටම නැති ගතියක් දැනෙනවා. ඒ දැනීමට කියනවා වේදනාව කියලා. හරි? රෝක ඇහෙන් දකිනකොට වෙන්න පුළුවන්, කණෙන් අහනකොට වෙන්න පුළුවන්, නාසයෙන් ආග්‍රාණය හින්දාගෙන පුළුවන්, දිවෙන් රසක් දැනෙනකොට වෙන්න පුළුවන්, කයින් ස්පර්ශ ලබනකොට වෙන්න පුළුවන්, හිතෙන් හිතනකොට වෙන්න පුළුවන්. නේද? අපිට මතක් කරගන්න පුළුවන් අපි කරපු ලොකු පින්කමක්. නේද? සෝමාවතී ගියා හරි මොකක් හරි මතක් වෙනකොට සමහර විට සතුටක් නැහැ. සමහර විට දුකක් නැහැ. නේද? ඔව් මතක් කර කර අඩන්න පුළුවන් දුකක් නැහැ. නැයි හිතෙන් හිතලත් පුළුවන් නේද? සතුට වෙන්නත් පුළුවන් දුක් වෙන්නත් පුළුවන්. ඒක ඕකට තමයි කියන්නේ. වේදනාගතිය කියලා. පැහැදිලිද? ඈ මොන මට්ටමේ වුණත් තමයි ওই තුනෙන් එකක් නම් එන්නේ වේදනාව. ඔයකට කියනවා ඉති වේදනං කියලා. සුඛ සැපයක් දැනුණා නම් සුඛ වේදනාව. දුකක් දැනුණා නම් දුක්ඛ වේදනාව. ඈ මේ මැද හරියේ නම් ඒකට අදුක්ඛම සුඛ වේදනාව. අදුක්කම සුඛ කියනකොට අදුක්කම අසුඛ මේ වචන දෙක සම්බන්ධ වෙලා තමයි ටීකට කියන්නේ අදුක්කම සුඛ කියලා. දුකක් නෙවෙයි සැපක් නෙවෙයි කියන ගතියක් නම් දැනෙන්නේ අදුක්කම අසුඛ වේදනාව. මොකට ওই જાති තුනෙන් එකක් නේ දැනෙන්නේ. නේද? සපත් තියෙන දුකක් තියෙන වේදනක් තියෙනවද? මැදස්ස කියන්නේ සපත් නැහැ දුකක් නැත්නම් මැදස්ස. සැප තිබුණා නම් සැප පැත්තට දාන්නේ. දුක තිබුණා නම් දුක පැත්තට නේද? එහෙම නැත්නම් දුක්ඛ මාසය. දෙකෙන්ම ටික ටික තියෙනවා කියන වේදනාවක් නැහැ. එක එක සැරේකට දැනෙන්නේ එක ගතිය. ඈ? එක පැත්තකින් තරහ යනවා, අනිත් පැත්තෙන් hina යනවා, දෙකම එකට යෙදෙන්නේ. එක්ක තරහ, එක්ක hina. ඒ දෙක එකට යෙදෙන්නේ නැහැ. එක මොහොතක එකයි, එක පැත්තයි. එක්ක දෙකම නැහැ. ඒ කියන්නේ අදුක්කම ආස. හරි. වේදනා જાති තුන. හරි. මේ දෙක පැහැදිලි ඉන්නේ නේද? ඒකට යම් කිසි ඒ ගතියක් කොහේ හරි දැනෙනවා නම් ඕන්නේ ඉති වේදනා. ඒක ආයේ හොයන්න දෙයක් නැහැ. මෙයා මේකට වේදනාව කියනවද නැත්ද? අනුන් කියන එක වැඩක් නැහැ. Tamanට දැනෙනවා නම් ඔය තුනෙන් එකක් ඕක වේදනා. ඒකට එහෙම වේදනාවක් දැනෙන වෙලාවක වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න කියනවා බුදුරජාණන් වහන්සේ. කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ? ඔය වේදනාව වෙනස් වෙලා යනවා. එහෙමද? එහෙම නෙමෙයි. වේදනාව කියන්නේ මෙන්න මේකයි, වේදනාව හටගත්තේ මේ නිසයි, සමුදේ මේකයි. මේ සමුදේ නැති වුණා නම් ඕක කොහොමද වේදනාවක් නැහැ අත්පන්නන්න. අන්න එහෙම වඩන කෙනා මාර්ගයේ වඩන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය වල වේදනාවේ අනිත්‍ය සංඥාව වඩනවා තව දෙයක්. හරි. සංඥාවටත් ඒ විදිහයි, සංඛාරයටත් ඒ විදිහයි, විඥාණයටත් ඒ විදිහයි. අපි මූලිකව රූපය තමයි අපට වැඩියෙන් ප්‍රකට වෙන්නේ නේද? ලෝක ජීවත් වෙනවා කියන්නේ රූප තමයි අහුවෙන්නේ. ඒ රූපයෙන් මිදෙන්න නම් රූපේ මිදෙන්න හරි රූපේ ඇත්ත ඇති හැටි දකින්න නැත්නම් කිසිඳ දකින්න නම් රූපේ අනිච්ච සංඥාව වඩන්න. හරි. රූපේ අනිච්ච සංඥාව වඩන්න නම් රූපය ගැන හොඳට දැනගන්න වෙනවා. ඒ කියන්නේ රූපය කියන්නේ මොකක්ද කියලා විතරක් නෙමෙයි. රූපේ හටගත් එක කොහොමද කියලා සමුදය හොයන්නත් වෙනවා. එතෙන්දි තමයි නුවණ ඕන වෙන්නේ. බුදුදහම ඕන වෙන්නේ. අපට එකපාරට සමුදේ පේන්නේ බුදුදහමක් අහපු කෙනෙකුට තමයි ඒක දකින්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ තමයි සර්වඥතා ඥාණයෙන් හොයාගෙන පෙන්නන්නේ. මෙන්න මේකයි යෝගකට සමුදේ. මේ සමුදේ නිතිමාන
සමුදේ
ඇතුලේ 5කට විතරයි 10ටම නැහැ. ඒක ඉතින් තියෙනවා සමුදේ. රූපය කිව්වනම් 10ම රූප නේද? දැන්
ආයතන එකක්වත් වැඩ කරන්නේ නැත්නම් එතන සමුදේ තියෙනවා. නමුත් ආයතන තියෙනවා නේ 5 තියෙනවා.
රූපයක් තියනවා කියනකොට
ආයතනේ වැඩ කරන්නේ
අරමුණු මට්ටමේ නේද? අරමුණු පහෙන් එකක් තියනවා ආයතනේ වැඩ කරනවා. ඊළඟට ආයතනයක් තියනවා කියලා හිතුණා හිතෙනවා කියන්නේ ඉති රූපං. තමන්ට රූපයක් අහුවෙලා ඇහැ වෙන්න පුළුවන්. ඇහැ තියනවා කියලා හිතුණා එතන ඉති රූපං. ඒකට ඒකේ බලන්න ඕන සමුදේ මොකද්ද අත්තංග? ඒක මොකක් හරි තමන්ට තමන්ට හිතෙන මට්ටම ගන්න. මේ වෙලාවේ ඇහැ තියෙනවා කියලා හිතුණා නම් ඇහි අනිත්‍ය වඩ. ඇහැට අරමුණෙන් රූපේ තියෙනවා කියලා හිතුණා නම් දැනගත්තා නම් ඒකේ අනිත්‍ය වඩ. අනිත්‍ය වඩන්න කියනකොට තේරුම් ගන්න ඕන අර කරුණු තුන බලන්න කියන එක. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. සමුදේ තියෙනකොට එක එක මට්ටමේදී එක එක හේතු පෙන්න පුළුවන් නේද? මේක ඒ තමන්ගේ මනස දිනු වෙලා තියෙන මට්ටමට පේන එක අල්ලගන්න. කවුරුවක් කියන එක නෙමෙයි, මං කියන එක අල්ලගන්න යන්නත් එපා. තමන්ට හිතෙනවා නම් මෙන්න මේකයි මේකට සමුදේ. මේ සමුදේ නැති වුණා නම් මේක නෑ කියලා පේනවා නම් එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. හැබැයි ඒක අපි ඊළඟට ධර්මෙත් එක්ක ගල්ප බලන්න ඕනේ. මොකද තනියෙන්ම මේක දකින්න බෑ. සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණය. ඒක ලැබෙන්නේ පරතෝ ഘോഷයකින්. පිටින් ලැබෙන්නේ. මොකද බුදු කෙනෙක් හොයාගෙන දේශනා කරපු එක තමයි අපි දැනගන්නේ. නේද? ඒක සද්ධර්මයේ හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ. සමුදේ කියලා.
කම්මචිත්ත
ඒ කොයි පැත්තෙන් හරි සංකේතය හොයව ගන්න. ඊළඟට බලන්න ඕන මේක ධර්මයට ගැළපෙනවද කියන එක. ඒ ටික බලන්න තමයි අපි ධර්මයක් අහන්නේ නුවණින් විමසන්නේ. අපිට ත්‍රිපිටකයේ ඉතුරු වෙලා තියෙනවා හොයලා බලන්න. සංසන්දනය කරලා බලන්න. එතකොට දැන් ඔය ටික ඇති වෙන්නේ මේ ආයතන ටිකෙන් කියලා පේනවා නේද? මූලිකව ආයතන පහකින් නේද? ඇහ කන නාසය දිව ශරීරය. මනස වෙන පැත්තකින් ඒකට උදව් වෙලා තියෙනවා. හැබැයි අපිට ප්‍රධාන වෙන්නේ ආයතන පහ. ඇහ කන නාසය දිව ශරීරය. ඔය පහට නේද අපිට ඉස්සෙල්ලම අහුවෙන්නේ අරමුණ. ඇහෙන් දකිනවා, කනෙන් අහනවා නේද? ඕන කෙනෙකුට රූප ගැන අදහසක් එන්නේ ඔය පහින් නේද? මූලික. ඒක ඒ පහ හොඳට ඔන්න නුවණින් විමසන්න ඕන. ඇහෙන් දකිනවා කියන එක මොකද්ද? කනෙන් අහනවා කියන එක මොකද්ද? නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා කියන එක මොකද්ද? දිවෙන් රස දැනෙනවා කියන එක මොකද්ද? කයට ස්පර්ශ ලැබෙනවා කියන එක මොකද්ද? ඔක දැන් නුවණින් විමසන්න ඕන. ඒකට නුවණින් විමසන එක පටන් ගන්න අපි ලෝකෙට අහු වෙන විදිහ මොකද්ද කියන තැනින් පටන් ගන්නවා. සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්න විදිහ මොකක්ද? එතන ඉඳන් අපි ගැඹුරට යන්න ඕන. ලෝකෝත්තර අවබෝධය එනකන්, ලෝකෝත්තර දැක්ම එනකන්. දැන් අපි ඉන්නේ ලෝකෙට අයිති දැක්ම. නේද? දැන් Taman ඉන්නේ ලෝකෙට අයිති දැක්මද කියලා තෝරගන්න හොයාගන්න කොහොමද? මම ඇහැ පාවිච්චි කරන්නේ ලෝකෙට අයිති විදියටද නැත්ද කියලා විදියක් තියෙනවා. එක විදියක් තමයි දැන් තිරිසන් සතෙක් ඇහැ පාවිච්චි කරන විදියටම අපි ඇහැ පාවිච්චි කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් ලෝකෙට අයිති දැක් මේ ලෝකෝත්තර වෙන්න බෑ. තිරිසන් සතා ලෝකෝත්තර වෙන්න බෑ. එහෙනම් නැත්තම් ධර්මයක් අහලා නැති කෙනෙක් ඇහැ පාවිච්චි කරන්නේ කොහොමද? අපේ යාගේ වෙනසක් තියෙනවද? වෙනසක් නැත්තම් වෙනසක් නැත්තම් අපි තාම ලෝකෙට අයිති මට්ටම. ධර්මයක් අහලා ලෝකෝත්තර දැක්නේ නිවි. නේද? නැත්තම් අයත් ලෝකෝත්තර වෙන්නේ නැහැ ධර්මයක් අහලා නැති කෙනා. නැත්තම් තිරිසන් සතත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. එතකොට ඔන්න බලා ගන්න විදිහ. තමන් ඇහැ පාවිච්චි කරනකොට රූප ගැන තේරුම් ගන්න හැටි, තිරිසන් සතා තේරුම් ගත්ත හැටි එකම නම් ඒක කවදාවත් ලෝකෝත්තර වෙන්න බෑනේ. ලෝකෙට අයිති දැක්. එහෙනම් අපි රූපේ තේරුම් ගත්ත හැටි මේ ධර්මයක් අහලා නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන ආගමක කෙනෙක් නේද? එයා දකින හැටි අපේ වෙනසක් නැත්නම් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේක ලෝකෙට අයිති දැක්ම. සාමාන්‍ය විද්‍යාඥයෝ එහෙම විස්තර කළාට හොඳට නුවණින් බලනකොට පේනවා මේ තාම ටිකක් අපිට වඩා හිතුවට තාම ওই ලෝකෙට අයිති දැක්මනේ ඉන්නේ කියලා. නේද? දැන් අපිට රූපයක් පේනකොට අමරිට විද්‍යාඥයෝ කියයි එතන රූපයක් නෙමෙයි තියෙන්නේ එතන පරමාණු ගොඩක් කියලා. නේද? එහෙම කියනවනේ. අපිට පරමාණු පේනවද? අපිට පේන්නේ රූප. නේද? දැන් අපිට මිනිස්සෙක් පේන තැනක හරි ගහක් පේන තැනක හරි විද්‍යාඥයෙක් කියයි මේ නිරිබෝ වගේ කෙනෙක් ආවොත් කියයි එතන තියෙන්නේ මේ පරමාණු ගොඩක්. නේද? අය කියන්නේ වැරේගොල්ලෝ තමයි කියලා තියෙන්නේ. නෑ මේ මේ ඔය ගහක් කිව්වට උතන් තියෙන පරමාණු ගොඩක් කියලා කියන්නේ නැද්ද ඒගොල්ලෝ? කියනවා. ඔය මිනිස්සෙක් කිව්වට උතන් තියෙන පරමාණු ගොඩක් කියලා කියන්නේ නැද්ද? ඒක කියලා තියෙනවා. මේකනේ අපිත් දන්නේ. ඕක ඉගෙනගෙන. ඒත් අපි පරමාණු දැකලා නෙමෙයිනේ පරමාණු කියන්නේ. ඒගොල්ලෝ කියපු එක අහලා ඉගෙනගෙන. නේද? ඕක ඉගෙන ගත්තේ නැත්නම් කියයිද උතන පරමාණු ගොඩක් කියලා? වැඩි කතාව නෙමෙයි ඔය කතාව තේරුම් ගන්න. විද්‍යාඥයෝ හොයාගත්තු එක එක දෙයක් ඒක නේද? පරමාණු ගොඩක් තියෙනවා කියලා. දැන් අපි ඒක අහලා නේද මේ විදිහට හිතන්නේ. එහෙම වෙන්නේ නැති කියලා. දැන් ඔන්න නුවණක් එන්න ඕන ඒ විද්‍යාඥයෝ ලෝකෝත්තරද ලෝකෙට අයිති දැක්මද ඒගොල්ලෝ ලෝකෙටයි මේ කියන අපි දකින්න එක නිමිය උතන තින්නේ පරමාණු ගොඩක් කියලා නේද? නෑ නෑ මං අහන්නේ ඒගොල්ලෝ කියන එක. පරමාණු තියනවා කියලා කියන්නේ එළියේ තියෙන රූපේද පරමාණු තියනවා කියන්නේ? නේද? දැන් මේ මොකද්ද? බෝතලයක්. නේද? දැන් විද්‍යාඥයෙක් කියයි ඔය බෝතලයක් කිව්වට උතන තියෙන්නේ පරමාණු ගොඩක් කියලා. අපිට ඇහැට පේනවද පරමාණු? නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ කියනවා උතන තියෙන්නේ පරමාණු ගොඩක්. නේද? ඊළඟට මේ පරමාණු වල ලක්ෂණත් කියයි. ඕවා ඔහොම තිබුණාට වෙනස් වෙනවා. නේද? හරවම ඒවා කියයි නේද? ඒවා කියලා තියෙනවා. ආ, ඒවටත් ආයුෂක් තියෙනවා, වෙනස් වෙනවා. නේද? කරකැවෙන ඒවා තියෙනවා. එක්කෝක දැන් නිල්බෝ කියලා තියෙනවා. ඔක පරමාණු කියන එක මේ මැටර් කියන්නේ පදාර්ථ මොන හරි දෙයක් පදාර්ථයක් විදිහට දකින්නත් පුළුවන් වෙලාවක මේ වේව් එකක් තරංගයක් විදිහට දකින්නත් පුළුවන් සමහර වෙලාවට පදාර්ථය සමහර වෙලාවට ශක්තියක් ඒ කියන්නේ තරංගයක් ඒ දෙකෙන් ඕන එකක් දකින්න පුළුවන් කියලා කොයික තියනවාද කියලා නිශ්චය කරන්න බැහැ ඒ බලන වෙලාවේ ඒ විදිහට තේ. මොන කතාවක් කියලාද? ඈ? ඊළඟට කියනවා මේ බලන හින්දායි තේින්නේ. කියන කතාවක් කියලා තියෙනවා. ඈ? එතකොට අයින්ස්ටයින් ඉඳන් කියනවා ඔය එයා කිව්වට ඔය බලන හින්දා පේනවා කියලා මම නම් මේ දැන් හඳ තියනවා කියන එක මම බැලුවත් නැතත් හඳ තියනවා කියලා තමයි මම හිතන්නේ. නෑ අයින්ස්ටයින් එහෙම කියනවා. මේකෝ කියනවා නෑ ඔය බලන හින්දා තමයි තියෙන්නේ. මේක නිරීක්ෂණය කරන හින්දායි මේක තියෙන්නේ. ඊළඟට තව එක්කෙනෙක් ඒ කාලේ හිටිය ශ්‍රෝඩින්ග කියලා කෙනෙක්. එයා නිල්බෝ කියන එකටත් තව ටිකක් එහාට ගියා. නෑ නෑ, ඔය බලන එකයි පේන එකයි දෙකක් නෙමෙයි. ඔය දෙකම එකයි. නිරීක්ෂණය කරන කෙනයි පේන දෙයි ඒ දෙකම එකයි. ඔය දෙකක් නෙමෙයි කියලා කිව්වා. මම කියපු කෙනෙකුත් හිටියා. නෑ දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රශ්නේ තමයි ලෝකෝත්තර දැක්මට ඇවිල්ලාද? නෑ. අපි ලෝකෝත්තර කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. ඒ ඉස්සෙල්ලා සතර මහා ධාතු නැත්තම් රූප කලාප අහම් පෙරුණට ඕක හැදිලා තියෙන්නේ රූප කලාප වලින් කියන රූප කලාපයක් කියන්නේ කඩන්න බැරි පොඩිම දෙය නේ ඒ රූප කලාපේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු නේද එතකොට ඒ බෝතලේ කිව්වට උතන තියෙන්නේ රූප කලාප ගොඩක්. රූප කලාප කියන්නේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායු. තද ගතිය වැగిරෙන බව උෂ්ණය විසිරෙන වායු ගතිය. ඒ රූප කලාප ගොඩකින් ඔක හැදිලා තියෙනවා. රූප කලාපේ ලක්ෂණේ තමයි ඒක ඇති වෙනවා ටිකක් වෙලා තියෙනවා ඊට පස්සේ නැති වෙනවා. දැන් උතන පරමාණු ගොඩකින් හැදිලා තියෙනවා කිව්වත් රූප කලාප වලින් හැදිලා තියෙනවා කිව්වත් ඒකක්වත් අපට පේනවද? නැහැ. අපි කවුරුවත් කීතු එකක් අහලා එහෙමයි කියලා හිතාගෙන ඒක කියනවනික් පැත්තටනේ. තමන් පරීක්ෂණය කරලා තියෙනවද? නැහැ. සුතමය ඥානය තමයි ඉතින් අහලා අනිත් පැත්තටම අමාරණ. හරියට දන්නවා වගේ ඔන්න කියනවා. ආට වඩා මන් දන්නවා කියන ඔන්න දැන් අලුත් දෙයක් කියනවා. කොහොම තිබුණාට උතන තියෙන්නේ පරමාණු ගොඩක් කියලා එක්කෙනෙක් කියනවා, රූප කලාප ගොඩක් කියලා එක්කෙනෙක් කියනවා. ඔය මොන වචනේ කිව්වත් උතන වැඩි වෙනසක් තියෙනවා. තේරුම් ගන්න බැයි. මම තේන්නේ එක වගේ කියලා. අපි කියන්න හදනවා අර ඒ විද්‍යාඥයා ලෝකෙට ආйти අපි ලෝකෝත්තරයි. කොහොමද? මෙතන පරමාණු ගොඩක් කිව්වත් රූප කලාප ගොඩක් කිව්වත් ඒක දෙකම අර කුඩාම දෙයක් නේද අදහස් කරන්නේ. ඒවා ගොඩක් එකතු වෙලා හැදිලා තියෙනවා. ඊළඟට ඒවා ගත්තාම ඒවා වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන එක ලක්ෂණයක් තමයි දැන් මේ බාහිරේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ මේ වයින් කියන කතාව නේද ඔය කිව්වේ? බාහිරේ දෙයක් තියෙනවා. ඕක ඔහොම පෙන්නනට ඕයි ටික නෙමෙයි අතන තියෙන්නේ මෙන්න මෙහෙම ගොඩක් කියලා මොකක් හරි අදහසක් දානවා නේ. දැන් Taman නිදිලද එතන මොනව හරි තියෙනවා කියන එක නෑ නේ. බාහිරේ දෙයක් තියෙනවා. දැන් දෙයක් තියෙනවා නම් ඕක රූප නෑ, ඉති රූපං. හරිද? රූපේ සමුදය හොයන්න ගිහිල්ලා තමයි පොඩ්ඩක් දැන් අපි එක එක කතා කියන්නේ. වැඩේ තියෙන්නේ දැන් සමුදය හරිද වැරදිද කියලා ධර්මයට ගලපලා බලන්න වෙනවා. දහමේ මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා නුවණින් හොයන්න වෙනවා. කවුරුත් කීප එකක් අනිත් පැත්තට කියනා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක පරිේශනයක්. ආර්ය පරිේශනයක් කරන්න තියෙනවා. නේද? එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා. ඒ රූප කලාප ගොඩක් ඔතන තියෙනවා කිව්වත්, පරමාණු ගොඩක් තියෙනවා කිව්වත් මොකද්ද ওই දෙකේ මහ වෙනසක් නැහැ නේද? අර නම වෙනස් වුණා විතරයි, ලේබල් එක වෙනස් වුණා විතරයි. අපිට නිකන් අදහස් වෙන්නේ එකම කතාව නේ. මොනවද පුංචි සමරයට ඇහැට පේන්නේ නැති මට්ටමේ මොනව හරි දෙයක් තියෙනවා, ඒවා එකතු වෙලා හැදිලා තියෙනවා කියන එක නේද? ඉතින් ওই කතාව තව තව විද්‍යාඥයෝ එක එක නම් දාලා ඉතින් ඕක තව කියනවා. ඔය මේ ස්ක්‍රෝඩින්ග කීපෙක් කියනවා, ඔය නීල්බෝ එහෙම කියනවා. දැන් අවකාශයේ තියෙන්නේ මොනවද සියුම් ಜಾති ටිකක් තියෙනවා. ඒකට එක එක ලේබල් දානවා. ඒක ලෝහිත කියලා කොටස. සියුම්ම අංශු ස්වභාවයක් තියෙනවා. ඕක අපි ඇහෙන් බලනකොට මේ විදිහට පේනවා. නැත්තම් මේ උපකරණයෙන් බලනකොට මේ විදිහට පේනවා. ඔකක් කියනවා. හරිද? ඔක කියලා තියෙනවා. එතකොට මේ මේ උපකරණ වලින් බලනකොට මේ විදිහට පේනවා. බලන හින්දායි මෙහෙම පේන්නේ කියන කතාවත් ඒගොල්ලෝ කියනවා. ඔව්. පීල්බෝටත් එහාට ගිය අර ශ්‍රෝඩින්ග කියන කෙනා ඊළඟට කියනවා මේ මේ බලන එක දකින්න පුළුවන් එක සැරයයි. ආයෙ දකින්න බෑ කියලත් එයා කියලා තියෙනවා. එහෙම දකින්න. මොකද මේක අහඹු පිහිටීම. විශ්වයේ තියෙන අහඹු පිහිටීමක් අපි මේ බලන වෙලාවේ මෙන්න මෙහෙම අහුවේ. ඒ විදිහට ආයෙ සැරයක් අහුවෙන්නේ නැහැ. ඔය කතාව වෙනස් වෙනවා. අහඹු කැමේ. වෙනස් වී තියෙන මොනවද ස්වභාවයන් ටිකක් මෙන්න මේ වෙලාවේ බැලුවාම මෙහෙම වෙනවා. ආයෙ එහෙම පේන්නේ නැහැ. ගවය මට්ටමටත් හිතුව විද්‍යාඥයෝ හිටියා. මේක ලෝකෝත්තර දැක්මද කියලා තමයි අපි දැන් හොයාගන්න ඕනේ. මොකද අපි ඔය කේක මතවලට එනවා නේද? පේන දේ රූප කලාප ගොඩක් කිව්වොත් ඕකනම් ලෝකෝත්තර දැක්ම අර නිල්බෝ එහෙමත් මේ වෙනකොට නිවන් දැකලා ඉන්න ඕන නේද අපිට කලින්. මොකද මේ අවබෝධයේ මේ අවබෝධයේ වැඩි වෙනසක් නැහැ. තියෙනවා නම් කියන්න මම මට නම් තේින්නේ. අද කුඩා කොටස් ටිකක් එකතු වෙලා හැදිච්ච දේවල් තමයි මේ පේන්නේ. දැන් කොහමද? බලන හින්දා පේනවා. ඒ නිල්බෝහම කියන නිරීක්ෂණය කරන හින්දාමයි පේන්නේ. නිරීක්ෂකෙක් නැත්තම් තේන දෙයක් නැහැ කියන කතාවකටත් යනවා.
දැන්
මේ ටිකක් කිව්වේ අර ටිකක් නුවණින් හොයන එක තව ටිකක් ගැඹුරින් බලන්න ඕන මොනවද මේ කියන දේවල් කියලා. දැන් එතකොට දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ආයතන ටිකෙන් තමයි දැනගන්නේ. ආයතන හයෙන් සලායතනෙන් තමයි දැනගන්නේ. ඕකට තමයි ලෝකය කියලා කියන්නේ. සලායතනෙන් තොරව කිසිම දෙයක් දැනගන්න විදිහක් නැහැ. අපි දන්නේ සලායතනෙට අහු නොවුණා නම් ඒ ගැන අපි දන්නේ නැහැ. ඇයි? සලායතනෙන් තමයි විඥානයක් හටගන්නේ නේද? ඇහැ හින්දා වෙන්න පුළුවන් චක්කු විඥාන කියනවා. කන නිසා දැනගන්න එකට සෝත විඥානය කියනවා නේද? නාසය නිසා ගහන විඥානය, දිව නිසා ජීවා විඥානය, කය නිසා මොනවා හරි දැනවත් වෙනවා නම් කාය විඥානය, මනස නිසා මනස ගව කරගෙන නම් දැනුවත් වෙන්නේ මනෝ විඥාන. ඔය විදිහේ විඥාන හයක්. විඥානය කියන්නේ දැනගන්න ගතිය. දැනුවත් වෙන ස්වභාවය. එතකොට දැනුවත් වෙන්න පුළුවන් හය ආකාරයේ තියෙනවා. ඒ විතර අමතරව දැනුවත් වෙන්න විදිහ නැහැ. මේ ලෝකේ ගැන මොනවා හරි දැනගත්තා නම් ඔය හයින් එකකින් තමයි දැනගෙන තියෙන්නේ. නේද? දැනගෙන තියනද ඔය කාමතර කොහෙන් හරි මොනවා හරි මේ වෙනකොට නෑ නේද?
නෑ.
ඒ හින්දා තමයි ඔය දැන් සබ්බන් සූත්‍රය කියලා එකක් තියෙනවා සියල්ල කියලා. සබ්බ කියන්නේ සියල්ල. සියල්ල කියන දේශනා කරන සූත්‍රය සබ්බ සූත්‍රය. මේක කියනවා මේ ආයතන හය තමයි මේ සියල්ල. ඔයින් අමතරව කිසිම දෙයක් නැහැ. එහෙම කියනවා නම් ඒක හේතු ඇතුව කාටවත් කියන්න බෑ. එහෙම. තව ඊට අමතරව දෙයක් තියෙනවා කියේ. හරි? එහෙනම් අපිට මේ ආයතන හය ගැන තමයි හොයන්නේ. මේකෙනුත් අපිට දැන් පේනවා මේ ආයතන පහ ශරීරයේ තියෙන ආයතන පහ තමයි මුල් වෙන්නේ නේ. ඇහැ කන නාසය දිව ශරීරය. එතකොට ඔය ආයතන හය පිරිසිඳ දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේක තේරුම් ගන්න. ඥානං පස්සං යථා භූතං. දැනගන්න දකින්න මොකද්ද? ඇත්ත විදිහට යථා භූත ස්වභාවය. ඥානං පස්සං යථා භූතං. මොකේද? ඇහි. එහෙන් දැනගන්න රූපේ. ඒ නිසා හටගන්න විඥානෙ. ඊළඟට ඇති වෙන පස්සේ ඒ පස්සේ නිසා යම් වේදනාවක් ඇති වෙයි. අන්න ওই ටිකේ ඇත්ත ඇති හැටි දැනගන්න. ඥානං පස්සං යථා භූතං. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං. රූපං ඥානං පස්සං යථා භූතං. චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං. චක්කු සම්පස්සං ඥානං පස්සං යථා භූතං. චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් ඇද්ද? ඒක ඥානං පස්සං යථා භූතං. ඒ වේදනා කියනකොට අර ජාති තුනම කියනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ සුඛ වේදනා. නැවකේ ඥානං පස්සං යථා භූතං. ඥානං කියන්නේ දැනගන්න. පස්සං කියන්නේ දකින්න. දැනගන්නත් ඕන දකින්නත් ඕන. දැනගන්න එක නම් අපිට බාහිරෙන් පුළුවන් නේද? කාගෙන් හරි අහලා හරි පොතකින් කියවලා හරි කොහෙන් හරි දැනගන්න පුළුවන්. දකින්න එක තමා දකින්න ඕන. නේද? තමන් දකින්න ඕන වෙල. මේ වෙන කෙනෙක් දැක්කට තමන්ට පස්සන් වෙන්නේ නැහැ. නේද? තමා විසින් ඒක දකින්න ඕනේ. දැකීම කරන්න ඕන තම තමන්. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. මොකද ඥානං පස්සන් කියලා දෙකක් තියෙනවා. ඥානං පස්සන් යථා භූතං. එහෙම දන්න දකින්න කෙනාට තමයි ඔන්න මාර්ගයක් උපදින්නේ. දන්න දකින්න කෙනාට තමයි මාර්ගය උපදින්නේ. මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. සම්මා දිට්ඨිය කියන එක උපදින්නේ එයාට. සම්මා සංකප්පය කියන එක උපදින්නේ එයාට. සම්මා වාචා උපදින්නේ එයාට. සම්මා කම්මන්ත උපදින්නේ එයාට. ඔය විදිහට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ උපදින්නේ මේ දන්න දකින්න කෙනාට. මොනවා ගැන දන්න දකින්න කෙනාටද? ඇහැ ගැන, රූපේ ගැන, විඥාණය ගැන, සංපස්සේ ගැන, ඒ සංපස්සේ නිසා යන වේදනාවක් ඇති වෙයිද? ඔය වේදනාවද? දන්න දකින්න කෙනාට තමයි මේ මාර්ගය උපදින්නේ. මොන මාර්ගයද? ලෝකෝත්තර මාර්ගය කියන එක. يعني ලෝකයේ ඉක්මවා යන මාර්ගය. තවන්න දැන් අපිට ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඤ්ඤාණය ඇස්සේ ගැන, වේදනාව ගැන දකින්න. නුවණින් දකින්න. දැන් මේ ඇහැ ගැන මොනවද අපි දන්නේ? දකින්න. සෙල දැනගන්න ඕන ටික මොනවද කියලා. ඇහැ ගැන අපි සාමාන්‍යයෙන් දන්නවා ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරය ගත්තා. ඔය පහේ තියෙන ලක්ෂණ ටික මොනවද? ඇහැට පුළුවන් රූප අරමුණු කරන්න. නේද? රූප ආරමුණු කරන්න පුළුවන් ඇහැට. රූප කියනකොට අපි දන්නවා වර්ණ ස්වභාවය. වර්ණය හැඩය කියන ඒ වර්ණ වලින් යම් කිසි හැඩයක් දෙනවා. ওই ටික තමයි අපට අහුවෙන්නේ නේද? වර්ණයක් හැඩයක් ආරමුණු කරන්න පුළුවන් මට්ටම තමයි ඇහැට තියෙන්නේ. ඇහැට පුළුවන් ද ශබ්ද ආරමුණු කරන්න? බැ. ඇහැට පුළුවන් ද ගන්ධ සුවඳ ආරමුණු කරන්න? බැ. ඇහැට පුළුවන්ද රස ආරමුණු කරන්න? බැ. ඇහැට පුළුවන්ද ස්පර්ශය ගැන ආරමුණු කරන්න කියන ඒවා ගැන දැනගන්න පුළුවන්ද? ඇහැට බෑ නේද? මොකද ඇහැට පුළුවන් වර්ණ රූප අරමුණු කරන්න විතරයි. කනට පුළුවන් ශබ්ද අරමුණු කරන්න විතරයි. කනට ගෝචර විනයට කියන ගෝචර රූප කියලා. يعني ඉන්ද්‍රිය වලට අරමුණු වෙන එකට කියන ගෝචර රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද අරමුණු මිසක් රූප, ගන්ධ සුවඳ, රස, ස්පර්ශ කනට අරමුණු වෙන්නේ නැහැ. පැහැදිලිද මේ කියන ටික? මම හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්න. නාසයට අරමුණු වෙන්නේ ගඳ සුවඳ මිසක් නාසයට රූප අරමුණු වෙනවද? නැහැ. ශබ්ද අරමුණු වෙනවද? නැහැ. රස අරමුණු වෙනවද? නැහැ. ස්පර්ශ අරමුණු වෙන්නේ. දිවට අරමුණු වෙන්නේ මොනවද? රස. දිවට ශබ්ද අරමුණු වෙනවද? නැහැ. රූප අරමුණු වෙනවද? නැහැ. ගන්ධය ගඳ සුවඳ දිවට දැනෙනවද? නැහැ. ස්පර්ශය දැනෙනවද? නැහැ. දැනෙන විදියක් නැහැ. ඔය වගේමයි ඊළඟට කයට ගත්තොත්. කයට ස්පර්ශය දැනෙනවා මිසක් රූප පේන්නේ නැහැ. කයට ස්පර්ශ දැනෙනවා මිසක් ශබ්ද ඇහෙන්නේ නැහැ. කයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි කියන්නේ මේ ගෝචර නානා ගෝචර නානා විෂය මේ ඉන්ද්‍රිය පහට මේ විෂය වෙන්නේ ගෝචර වෙන්නේ වෙනස් වෙනස් දේවල්. ඔව් ගෝචර නානත්වයක් තියෙනවා. ඒ වගේම එකකට ගෝචර වෙනේවා තව එකකට ගෝචර වෙන්නේ නැහැ. මේ ගෝචර භූමි වෙනස් නේද? දැන් ඔහොම වෙන්න ඕන නේද? ඕක නේද ඇත්ත தත්ත්වෙ වෙන්න ඕන. එහෙම නොවුනනම් එහෙම අපිට එක ආයතනයක් තිබුණා නම් ඇති නේද? ඔය හැකනනාව ඒ කියලා වෙන් කරන්නේ නැතුව. එකකින් පුළුවන් නම් ඕ එකකට වඩා අරමුණු කරන්නේ ආයතනයක් තිබුණා නම් ඇති නේද? එහෙම වෙලා නැත්තේ ආයතන පහක් වෙන වෙනම තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් වෙන වෙන වැඩ වෙන වෙන ඒක තමයි ගෝචර වෙන්නේ. අරමුණු වෙන්නේ නැත්නම් විෂය වෙන්නේ නේද? ඔක හොඳට දැන් ඔක පරීක්ෂණයක් කරලා බලන්න. ඇහෙන් කරන වැඩේ කනට කරන්න පුළුවන්ද? කනෙන් කරන වැඩේ ඇහැට කරන්න පුළුවන්ද? ප්‍රත්‍යක්ෂ දැන් ප්‍රත්‍යක්ෂ වුණා නම් සද්දයක් ඇහෙනකොට හැරිලා බලන්නේ ඇයි? අහපු දේ දකින්න නෙමෙයිද ඔළුව හරවලා බලන්නේ?
ඒක තණ්හාවක්.
කණෙන් අහපු දේ දකින්න පුළුවන් කියන විශ්වාසය නේද ඔළුව හරවලා බලන්නේ? දැන් මේක මුලාවක්ද නැද්ද? දැන් අපි ඇත්ත ඇති හැටි ඇහුවට තාම ජීවත් වෙන්නේ මුලාවයි. අපි සසරේ ආපු පුරුද්ද ලෝකේ ආපු පුරුද්ද අපේ තාම තියෙනවා. මේක තමයි දැන් මේ නුවණින් අහන දේ ඊළඟට දකින්න. දකින්නකොට Tamanta නුහණක් එන්න ඕන. මේ කණෙන් අහපු දේ කවදාවත් ඇහෙන් අත් දකින්න බැහැයි කියලා. අන්න ගෝචර භූමිය අඳුරගත්තා. මේ කණෙන් අහපු දේ ආයේ කණෙන් අහන්න පුළුවන් මිසක් ඇහෙන් දකින්න නම් කවදාවත් බැහැයි කියන අන්න ඕකයි ප්‍රත්‍යක්ෂ ඥානයි කියන්නේ. එහෙම වුණා නම් ඇහුන සද්දයෙන් දැනගත්තු රූපෙ දිහා හැරිලා බලන්නේ නැහැ. ඒ නුවණක් තියෙන කණෙන් අහපු එක ආයේ කණෙන් අහනවා මිසක් වෙන ආයතනයකට නම් මේක ගොචර වෙන්නේ නැහැ. ඒකට යන්නේ ගොචර නානත්තේ හිතට තමන්ට ඉන්න ඕන. එක ඉන්ද්‍රියකින් අත්දකපු එක වෙන ඉන්ද්‍රියකින් අත්දකින්න බැහැයි කියන්නේ. දැන් අපිට ඕක කියද්දි තේරුණාට අපි ජීවත් වෙන්නේ ওই මට්ටමේ නෙමෙයි. ඈ? මේ හරකා වගේ දැනුම් අහන්නේ මොන ආයතනේ? ආයතන වෙන් කරගත්තා නම් ඔය ප්‍රශ්නේ ඉන්නේ. එක ආයතනකින් කරන දේ තව ආයතනකින් කරන්න බැහැ කියලා නුවණක් ආවොත්. තේරුණාද? එක ආයතනකින් කරන දේ වෙන ආයතනකින් කරන්න බැහැ. එක ආයතනකින් කියන්නේ සද්දේ අහන්නේ කණෙන්නේ. නේද? කණෙන් සද්දේ අහන එක එහෙන් කරන්න පුළුවන්ද? නාසයෙන් පුළුවන්ද? දිවෙන් පුළුවන්ද? කවදාවත් ඒ සද්දේ අහන්න බෑ නේද? එක ආයතනකින් කරන එක තව ආයතනකින් කරන්න බෑ. ඔකනේ ඇත්ත තත්ත්වේ. නේද? දැන් අපිට ඇහෙන් මොකක් හරි දකිනකොට ඇහෙන් අපි හිතමු දැන් සද්දයක් එන එකක් ගන්න බෙරයක් දකින්න. දැන් බෙරේ දකින්න ඇහෙන්ද කනෙන්ද? පේන්නේ ඇහැට නේද? බෙරේ සද්දය ඇහෙන්නේ ඇහැටද කනටද? කනට. නේද? බෙරේ හැඩය වර්ණය ඒ ටික දකින්න පුළුවන් ඇහැට. ඇහැට පුළුවන් ද සද්දේ අහන්න? බැ. සද්දේ අහන්නේ වෙන ආයතනකින්. නේද? දැන් අපට බෙරේ වගේ රූපයක් ඇහැටද කනටද අහුවෙන්නේ? ඇහැට. බෙරයක් තියනවා කියලා පේනවා කියන්නේ නේද? දැන් අපිට ඕක පේනකොට හිතෙන්නේ මොකද්ද? ඔය බෙරේට ගැහුවොත් නම් කෝඩු කැල්ලකින් ගැහුවොත් සද්දේ ඒවි කියලා නේද හිතෙන්නේ? නේද? දැන් අපි තාම ඇහෙන් දැක්කා විතරයි. සද්දේ ඇහුනේ නැහැ. ඇහෙන් දකින්නේ බෙරයක්. නේද? දැන් ඇහැට පේන්නේ බෙරේක වර්ණ සටහන විතරයි නේද? නේද? ඇහැට සද්දේ දැනගන්න බෑනේ. දැන් ඕක දකිනකොටම අපිට හිතට අදහසක් එනවා, අර පේන දෙයට ගැහුවොත් නම් මේ වගේ සද්දයක් එයි කියලා. එහෙම හිතනවද නැද්ද? හිතෙනවා. නේද? තත් දැන් මේ ඇහෙන් දැකලා දැනගන්න දේ කණෙන් අත්දකින්න පුළුවන් කියන ගතියක් නේද වෙන්නේ? මේ ඇහෙන් විතරයි තාම අත්දැක්කේ. ඒ වුණාට හිත කියන ඕකට මෙහෙම තට්ටු කළොත්, අතින් හරි කෝටුවකින් හරි තට්ටු කළොත් මේ වගේ සද්දයක් එයි කියලා හිත කියලා ඉවරයි නේද? ඇහෙන් දකින්නකොට බෙරේ කියලා දැනගන්නකොටම හිත කියනවා මේකට ගැහුවොත් නම් මේ වගේ සද්දයක් එයි කියලා. නේද? මේ සද්ද ගැනත් අදහසක් දැන් ඇවිල්ලා ඉවරයි නේද? තාම එහෙන් දැක්කා විතරයි. එතකොට උත්න බලන්න දැන් එහෙන් දකින දේ අපි දැන් කණෙන් අත්දකින්න පුළුවන් කරගෙන නේද? එහෙන් දැකලා දැනගන්න දෙයට එක පැත්තකින් ඕකට දැන් ගහන්න පුළුවන්, තට්ටු කරන්න පුළුවන් කියලා දැනගෙන. තට්ටු කළොත් මේ සද්දේ එන්නේ කියලාත් දැනගෙන. නේද? එහෙන් ද නේද ඒකට බෙරේ කිව්වේ? බෙරේ. ඔය තේින්නේ බෙරයක් කියනකොට දැන් හිතේ තියෙනවා තව අදහස් ගොඩක්. ඒකේ තියෙන ලක්ෂණ ටික. නේද? බෙරය කියන මූලික දේ ඒකේ තියෙනවා තව ලක්ෂණ ටිකක්. කොහොමද කියනවා අනුයන්ජන කියලා. තව ලක්ෂණ තියෙනවා. ඒකට තට්ටු ගලොත් මේ විදිහට ඇහි කියන එක. නේද? දැන් බලන්න ඇහැට අරමුණු උනේ රූපය. වර්ණ සකහනක් විතරයි නේද?